ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් මේ SBS ගුවන් විදිලියේ පොඩ්කාස්ට් විකාශයයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට අවශ්‍ය තොරතුරු සිදුවීම් සහ කතාංග සිංහල භාෂාවෙන්.
නිවස අපට වඩාත් සුවපහසු ස්ථානය විය යුතුයි. නමුත් යම් අවස්ථාවලදී අපේ අසල්වැසියන් සමග නොගැලපීම් සිදුවන විට අපගේ සුවපහසු කලාපය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි. කෙසේ නමුත් මෙවැනි අවස්ථාවල උසාවියට නොගොස් අසල්වැසියන් සමග සිදුවන ආරවුලක් විසඳා ගැනීමටත් හැකියාව තිබෙනවා. අද සෙටල්මන්ට් ගයිඩ් මගින් අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාවේදී ඔබේ අසල්වැසියන් සමග ඇතිවිය හැකි ආරවුලක් විසඳාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්. ඔබ ප්‍රාදේශීය ප්‍රදේශයක ගෙවත්තක් සහිත විශාල නිවසක ජීවත් වුවත්, නගරයක මහල් නිවාසයක හෝ තදාසන්න ප්‍රදේශයක නගර නිවසක ජීවත් වුවත්, අසල්වාසීන් සමග මතභේද සහ වාද විවාද ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතිනවා. පුද්ගලින් යම් කලක් සමීපව ජීවත් වන විට විවිධ හේතු නිසා ආරවුල් ඇතිවිය හැකි. ශබ්දය, වැටවල්, දීපල මාහිම්, සුරතල් සතුන්, අධික ලෙස වැඩෙන ගස් සහ වාහන නැවැත්වීමට ඇති ඉඩකඩ වැනි ගැටලු මෙම පොදු අසල්වැසි මතභේදවලින් කිහිපයක්. සිඩ්නි විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාල මහාචාර්ය බාබ්‍රා මැක්ඩොනල් පවසන්නේ මිනිසුන් කොතැනක සමීපව ජීවත් වුවත් අසල්වැසි ආරවුල් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
I think wherever people live closely together, there will be neighborhood disputes. And sometimes neighborhood disputes arise even when people are not very close together, you know, even when they're a kilometer apart or something like that, because noise can carry across an empty space and a neighbor might block or obstruct entry to somebody else's land in some way.
ඇතැම් විට අසල්වැසියෙකුගේ ක්‍රියාවක් හෝ අතපසුවීමක් යමෙකුට කරදරයක් විය හැකි. නමුත් ඔස්ට්‍රේලියානු පොදු නීතියට අනුව යමෙකුගේ හැසිරීම කරදරකාරී වීම පමණක් නීතිමය කටයුතු සඳහා යොමු වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එය පුද්ගලින් දෙදෙනෙකු අතර සිදුවන පුද්ගලික කරදරයක් ලෙස හඳුන්වනවා. කෙසේ නමුත් ඔබේ දේපල භාවිත කිරීමේදී සහ එය භුක්ති විඳීමේදී ඒ සඳහා ඔබ පමණ ඉක්මවා කටයුතු කළහොත් එය පුද්ගලික කරදරයක් වශයෙන් දැක්විය හැකි බව සිඩ්නි විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාල මහාචාර්ය බාබ්‍රා මැක්ඩොනල් පවසනවා. මෙලෙස ඇති වූ ගැටලුවක් විධිමත් ලෙස විසඳීමට උසාවියෙන් ඉල්ලා සිටියහොත් ඔවුන් කරුණු කිහිපයක් පිළිබඳව සලකා බලනවා. මේ සඳහා ඔබ පැමිණිලි කරන දෙය සුළු හෝ සාධාරණ දෙයක්න සහ ඔබේ වටපිටාව ඇතුළත් වෙනවා. නිදසුනක් වශයෙන් ඔබේ අසල්වැසියා මධ්‍යම රාත්‍රියේ ഘോഷාකාරී සංගීත වාදනය කිරීම හෝ අනුමත වේලාවෙන් පිටත ඉදිකිරීම කටයුතු කිරීම පුද්ගලික කරදරයක් විය හැකි. එසේත් නැතිනම් ඔබ ඔබේ දේපලෙහි ජලමාර්ගය වෙනස් කර ඔබේ අසල්වැසියාගේ දේපලට කරදරකාරී ලෙස කටයුතු සිදු කරන්නේ නම් එයද පැමිණිල්ලකට තුඩු දිය හැකි. තවත් උදාහරණයක් වශයෙන් බාබරා සඳහන් කරන්නේ අසල්වැසියෙකු මැස්සන් ආකර්ෂණය කරන සතුන් ඇති කිරීම සම්බන්ධයෙන් කරන පැමිණිල්ලක් වලංගු පැමිණිල්ලක් විය හැකිද යන්න බවට බැලීමක් දැක්විය හැකි බවයි. මෙය ගොවිතැන් සිදු කරන ප්‍රදේශවල ගැටලුවක් නොවනු ඇති අතර, කෙසේ නමුත් සාමාන්‍ය නේවාසික පරිසරයක එය ගැටලුවක් විය හැකි. ඇතැම් ප්‍රදේශවල පවතින සුව පහසුව පිළිබඳව ප්‍රමිතිය මත මේ සියල්ල රඳා පවතින බව මහාචාර්ය බාබරා පෙන්වා දෙනවා.
Other examples have been keeping animals that attract flies. I mean, obviously this wouldn't be the case if you were in the country and farming areas, but it probably would be the case in an ordinary residential district. A lot depends on the standard of comfort that can be expected in the particular neighborhood. That is an important criterion for whether or not something amounts to a nuisance.
අසල්වැසි ආරවුලක් අධිකරණය මගින් විසඳා ගැනීම අවසාන විසඳුම විය යුතු වෙනවා. ගැටලුවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර අසල්වැසියා සමග සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. නමුත් මේ ඔස්සේ එම ගැටලුව විසඳීම සිදු නොවන්නේ නම් ඔබ මැදිහත්වීමක් සම්බන්ධයෙන් සලකා බැලිය යුතුයි. මේ සඳහා ප්‍රජා යුක්ති මධ්‍යස්ථාන වැනි රාජ්‍ය ආයතනවලින්ද සහාය ලබා ගත හැකි. මහාචාර්ය බාබරා පෙන්වා දෙන්නේ නඩු පැවරීම මිල අධික වන අතර එය දිගු කාලයක් ගතවීම හේතුවෙන් එය පුද්ගලින් අතර ආරවුල් වැඩි කළ හැකි බවයි. මේ හේතුවෙන් ඔබ ඔබේ අසල්වැසියාට කාරුණිකව ලිපියකින් තම අපහසුතාවය සම්බන්ධයෙන් දැනුම් දීම වැදගත් වන අතර එමගින් ඔබට ලිඛිත සාක්ෂිද හිමිවනවා. මේ ඔසේ ඔබේ අසල්වැසියාට එම ගැටලුව සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට අවස්ථාවක් හිමිවන බවත් බාබරා පවසනවා.
Generally speaking, I think it's a good idea to write a courteous note to your neighbor so that you have proof in writing that you have alerted your neighbor to the problem. I think that would always be a first step to try and give notice that there is a problem, which gives your neighbor an opportunity to do something about it. If things deteriorate or if they don't do anything about it, I think you should always try for mediation.
Melissa Haley Canberrahi laba nolabana medihatvime seva sapayannekuwana Conflict Resolution Services හි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් කටයුතු කරනවා. ඇය පවසන්නේ යම් ආරවුලක් මුලින්ම ඇතිවීමට හේතු ඒ දෙපාර්ශවයටම බලපාන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම එය විසඳිය හැකේ කෙසේ දෙයන්න සම්බන්ධින් ඔවුන් තේරුම් කිරීමට මැදිහත්වීම් සේවාවලට කළ හැකි බවයි. මෙය යම් පුද්ගලයෙකුට එම පුද්ගලයාට විරුද්ධව සිදුවන දෙයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තේරුම්ගත නොහැකි වන අතර මැදිහත්වීම් සේවා මගින් එවැනි අවස්ථාවල තීරණ ගැනීම ඵලදායී වනවා.
And that then gives all parties real ownership and a real empowerment to want to actually make things better going forward. And it's not something you can achieve when you go into an adversarial process where you have one person making a decision on what has just been presented in front of them. And the parties that are actually in the conflict don't actually get to sort it out.
මෙලිසා පවසන්නේ යහපත් චේතනාව සහ ආරවුල විසඳීම සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙහිදී ප්‍රධාන වන බවයි. එමෙන්ම මෙලිසා පෙන්වා දෙන්නේ මෙම මැදිහත්වීම් හරහා දෙපාර්ශවයක් අතර සාකච්ඡාවක් සිදු කිරීම ආරම්භ කළ හැකි බවයි. සාකච්ඡාවලදී දෙපාර්ශවය සිදු කරන සියලුම දේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් අතර එහිදී අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙපාර්ශවයටම පැහැදිලි වන බවත් මෙලිසා පවසනවා.
The whole process of mediation brings you up to an end point where you can start negotiating and actually agree to the outcomes. You write it in your own words so that everyone has ownership of what the outcome is and should give you a clear path of what to do going forward. If it can't be resolved, it might be that you need to come back for a second mediation because you need to get more information or something like that. And if it can't be sorted out, that is when you then need to go start using a more adversarial process to come to a resolution.
විවිධ අවශ්‍යතා සහ අදහස් ඇති පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ වූ විට අසල්වැසියන් අතර සිදුවන ආරවුල් වඩාත් සංකීර්ණ විය හැකි. මේ සාමාන්‍යයෙන් නිවාස ඒකක හෝ මහල් නිවාසවලදී දක්නට ලැබෙනවා. සිඩ්නිහි පදිංචිව සිටියදී අසල්වැසියෙකුගේ බැල්කනියේ සිදු වූ කාන්දුවක් හේතුවෙන් තම මහල් නිවසට බලපෑම් සිදු වූ බව චමින්ද කිරිවත්තුඩුව පවසනවා. මෙහිදී සෙසු කුලී නිවසියන් හට කිසිදු දැනුම් දීමකින් තොරව අදාළ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. චමින්ද පවසන්නේ ඔහු නිවසට පැමිණෙන විට සිවිලෙමෙන් රතු පැහැයමක් කාන්දුවනු බව තමන් දුටු බවයි.
So that involves basically filling the balcony with a liquid. It's harmless, but it's got a color like a red in our case. So then one day we happened to come home after work and the ceiling was red and there was red liquid pouring down from the ceiling to the floor. So it was a little bit scary and we were not sure what's going on. So it was a bit overwhelming.
අනතුරුව තමන් මේ සම්බන්ධයෙන් New South Wales Fair Trading වෙතින් උපදෙස් ලබාගත් බවත් කාන්දු පරීක්ෂණය සිදු කළ අසල්වැසියා ස්ට්‍රාටා කමිටුවේ සමාජිකයෙකු වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම තරමක් අපහසු වූ බවත් චමින්ද කියා සිටිනවා. කෙසේ නමුත් අවසානයේ එම ක්‍රියාව කිසිදු දැනුම් දීමකින් තොරව සිදු කළ පිරිස සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ බලධාරීන් පියවරගෙන තිබෙනවා. අවසානයේ තමාට සිදු වූ හානියට වන්දි ලැබුණු බවත් කෙසේ නමුත් එය ප්‍රමාද වී ලැබුණු බවත් චමින්ද පවසනවා.
The agency didn't know who initiated it. It was one of the members of the strata committee. And because of that, the agency could not give out notice to the tenants. And then the agency had to track down basically who's liable to actually fix the mess that was caused. It took about 3 months from start to end. But there was no root cause or no accountability as to who or what was this incident to happen. But rather, they did put some measures in place to allow for better communications in case of something like this.
මෙලිසා හේලි පෙන්වා දෙන්නේ ස්ට්‍රාටා කමියුනිටි වැනි ආයතන මගින් ආරවුල් විසඳීම සිදු කරන විට එවැනිම අනාගත සිදුවීම් සමග කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලමින් නිසි තීරණ ගත යුතු බවයි. කෙසේ නමුත් මෙවැනි ආරවුලකදී ඔබ පළමුවෙන්ම ඔබේ ප්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගැනීම වැදගත් වෙනවා. ඔස්ට්‍රේලියාව පුරා පුද්ගලික සහ රජයේ ආධාර මත පවතින සමත සේවා පවතිනවා. නමුත් ඔබ අයත් වන කවුන්සිලය තුළත් අවශ්‍ය තොරතුරු පවතින අතර ඔබට නීති ආධාරද ලබා ගැනීමට හැකියාව පවතින බව මෙලිසා පෙන්වා දෙනවා.
Your councils can usually direct you to a place to go and seek assistance. There will be mediation services across Australia, some private, some government funded, but your council will have that information. Other than that, you've got your legal aid services as well.
Melissa pavasanne asalvasi araulak balakwa ganimata onamayakuta sarala piyawara gata haki athara oba yam sthanayakata aluthin padinchayata giya vita obawa asalvasiyanta handunwa dima pradhana karunak wena bavai me osse oba oun samaga honda miduran viyutu bawata adahas nokarana namuth kese uwat eya digukalina yahapat balapamak sidu karana pavath Melissa kiya sitinawa මේ ඔස්සේ ඔබ ඔවුන් සමග හොඳම මිතුරන් විය යුතු බවට අදහස් නොකරන අතර කෙසේ නමුත් එය දිගුකාලීනව යහපත් බලපෑමක් සිදු කරන බව මෙලිසා කියා සිටිනවා.
My number one thing that I always say to people is go and introduce yourself to your neighbour as soon as you move in into your new property. And it doesn't mean you have to be best friends, but I think putting out that olive branch and introducing yourself really does make a huge difference long term.
අද මෙම සෙටල්මන්ට් ගයිඩ් ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන තොරතුරු කියවා දැනගැනීමට හැකිවන පරිදි වෙබ් ලිපියක් ආකාරයට දැනටමත් අපගේ වෙබ් අඩවියේ පළකොට තිබෙනවා. ඒ සඳහා www.sbs.com.au/sinhalan අපගේ වෙබ් අඩවියට පිවිස එහි ඉහළින් ඇති මාතෘකා යන කොටසට පිවිසෙන්න.
ඒ SBS ගුවන්විදුලියේ පොඩ්කාස්ට් විකාශයයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේ ක්‍රියාවලියේදී ඔබට අවශ්‍ය කරන වැඩිදුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhalese. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.